පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ 135 වෙනි භාවනා වැඩසටහනේ ප්‍රථම ධර්ම දේශනාව සඳහායි අපි සූදානම් වෙන්නේ සඳහා සියලු දෙනාම තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සනාථා භික්ඛවේ විහෙරත මා අනාථා දුක්ඛං භික්ඛවේ අනාථෝ විහෙරති දසයිමේ භික්ඛවේ නාථ කරනා ධම්මාති ගෞරවනීය ස්වාමීන් වහන්ස මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි චාරිත්‍රයක් වශයෙන් නිස්සරණ වනේ කරන භාවනා වැඩසටහන් වලදී කරුණු කීපයකින් කරගෙන යන භාවනාවට අනුග්‍රහ කරනවා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අනුග්‍රහිත සූත්‍රයේදී දේශනාව කරනවා මේ කරන භාවනාව කරුණු පහකින් අනුග්‍රහ කරන්න වටිනවා කියලා එකක් තමයි සීල අනුග්‍රහය දැන් අපි කරගෙන යන භාවනා කටයුත්තට සීලයෙන් යම් පමණක අනුග්‍රහයක් කරනවා වෙනදක් කරන කටයුතු වලට වඩා මේ භාවනාව උතුම් කටයුත්තක් ඒ නිසා අපි යම් කිසි අදි සීලයකට පිහිටලා මේ සීලයෙන් අනුග්‍රහ කරනවා ඊළඟට මේ කරන භාවනාව පිළිබඳව යම් යම් කරුණු කාරණා දැනගෙන ඒ කරුණු පිළිබඳව යම් අවබෝධයක් ඇති කර ගන්නවා ඒක සුත අනුග්‍රහිතය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඊළඟට එනවා සමත අනුග්‍රහිතය කියලා අපි මේ කරන භාවනාවේදී යම් පමණක අනුග්‍රහයක් කරනවා හිත එකඟ කර ගැනීම සඳහා සමාධිමත් කර ගැනීම සඳහා ඊළඟට එනවා විපස්සනා අනුග්‍රහිතය කියලා භාවනාවේ මුදුන්පත් වීම එහෙම නැත්නම් ප්‍රඥාවේ වර්ධනය සඳහා අපි එක්තරා අන්දමකින් මේ විපස්සනා පැත්තකින් ප්‍රඥාව පැත්තකින් මේකට අනුග්‍රහ කරනවා ඉතින් මේ විදිහට කරන මේ අනුග්‍රහ මැද්දේ තමයි අපේ මේ භවනාව කරගෙන යන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේ භවනාවට අදාළව සූත්‍රයක් අපි සාමාන්‍යයෙන් මුල්තැන තියාගන්නවා. එතකොට ඒ සූත්‍රය අපි දිග හැරගෙන යනකොට මේ භවනාවට අදාළව ඒ සූත්‍රයෙන් යම් යම් කරුණ කාරණා මතු කරගෙන අපි භවනාවට ඒකෙන් සෑහෙන ප්‍රයෝජනයක් ලබා ගන්නවා. ඉතින් මෙම වැඩසටහන සඳහා මම මාතෘකා වශයෙන් තබා ගත්තේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ එන ප්‍රථම නාථකරණ සූත්‍රය. මේ ප්‍රථම නාථකරණ සූත්‍රය බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අරභයා දේශනා කරනවා මෙන්න මේ විදිහට. සනාථා භික්ඛවේ විහෙරත මා අනාථා. දුක්ඛං භික්ඛවේ අනාථෝ විහෙරති. දසයිමේ භික්ඛවේ නාථකරණා ධම්මා. මහණෙනි සනාතව ජීවත් වෙන්න. ඒ කියන්නේ මේ අනාථ වෙලා අසරණ වෙලා ජීවත් වෙන්න එපා සනාථ වෙලා සසරණ වෙලා යම් කිසි පිහිටක් සහිතව ආරක්ෂාවක් සහිතව ජීවත් වෙන්න දුක්ඛම් භික්ඛවේ අනාථෝ විහෙරති මේ අනාථ වෙලා අසරණ වෙලා කිසිම පිහිටක් හවුහරණක් නැතුව ජීවත් වෙනවා කියන එක දුකක් ඊළඟට මේ සනාථ වෙන හැටි සසරණ වෙන හැටි ආරක්ෂාව සපයා ගන්නා හැටි කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ සූත්‍රයේ පුරාවට විස්තර කරලා දෙනවා. එතකොට තමයි දසයිමේ භික්ඛවේ නාථකරණා ධම්මා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ නාථකරණ ධර්ම එහෙම නැත්නම් මේ ආරක්ෂාව සපයලා දෙන අසරණමවින් මුදවන අපි තුල යම් විශ්වාසයක් ආරක්ෂාව පිළිබඳව විශ්වාසයක් අපි අසරණ වෙලා නැහැ කියලා විශ්වාසයක් මේ දේ කරන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති කරන ධර්ම 10ක් බුදුරජාණන් වහන්සේ පෙළගස්සලා තියෙනවා. ඉතින් මේ 10 සම්බන්ධයෙන් තමයි මම අදහස් කළේ මෙම වැඩසටහනේදී සාකච්ඡා කරන්න ඉදිරිපත් කරන්න. එතකොට අද ඒකේ මූලික කාරණේ වශයෙන් බලාපොරොත්තු වෙන්නේ පළවෙනි කාරණය ඒක මෙම සූත්‍රයේදී සඳහන් වෙන්නේ මෙන්න මේ ආකාරයට. යම්පි භික්ඛවේ භික්ඛු සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භයසස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු අයම්පි ධම්මෝ නාත කරනෝ. දැන් බුදුරජාණන් වහන්සේ මුලින්ම එතකොට අපේ අවධානය යොමු කරන්නේ සීලේ පැත්තට. යම්පි භික්ඛවේ භික්ඛු සීලවා හෝති. යම්පි භික්ෂුන් වහන්සේ කෙනෙක් සිල්වත් වෙනවා. මෙතනදී භික්ඛු කියලා වචනේ පාවිච්චි කරාට බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුදුයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා, සාමාන්‍යයෙන් අපි සිව්වනක් පිරිස කියලා කියනවා, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා, මේ සිව්වනක් පිරිසම ආමන්ත්‍රණය කරනවා මේ භික්ෂු කියන පදයෙන්. මොකද භික්ෂු කියන පදයේ එක අර්ථයක් තමයි මේ සංසාර බිය දක්නා තැනැත්තා කියන එක. එතකොට හිතන්න එපා මේක මේ භික්ෂූන් වහන්සේලාට පමණක්ම යොමු වෙච්ච සූත්‍රයක් කියලා. යම්සි කෙනෙකුට මේ සංසාර දුක, සංසාර බිය වැටහෙනවා නම් ඒ සියලු දෙනාවම බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ආමන්ත්‍රණය කරනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ පළවෙනි කාරණේ තමයි සීලවා හෝති. මේ තැනැත්තා සිල්වත් වෙනවා. පාතිමොක්ක සංවර සංවතෝ විහෙරති. දැන් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා සම්මුඛයේ දේශනා කරන නිසා භික්ෂුන් වහන්සේලාට නම් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අදාළ වෙනවා. ඊළඟට ආචාර ගෝචර සම්පන්නෝ. දැන් මේ සීලයේම කොටසක් තමයි ආචාර ගෝචර සම්පන්න වීම. ඒ කියන්නේ තැනට සරිලන ආකාරයෙන් හැසිරෙන එක. අපි තුල යම් හික්මීමක්, සංවර වීමක් ඇතිවීම. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවිනෝ. අපි මේ සිල්පද ඕනාවට එපාවට රකින්නේ නැතුව, තැකීමකින් තොරව රකින්නේ නැතුව අපි මේ සිල්පද කෙරෙහි ගෞරවයෙන්, මේ සිල්පද කෙරෙහි සෑහෙන බයපක්ෂපාතීව, ඒ සිල්පද වලින් කියවෙන්නේ මොන මොන කාරණාද කියලා මනවින් තේරුම් අරගෙන අන්නේ සිල්පද ගැන හොඳින් හික්මෙනවා. අයම්පි ධම්මෝ නාත කරනෝ. මෙන්න මේ ආකාරයෙන් යම්සි කෙනෙක් කටයුතු කරනවා නම් අන්න ඒක මේ තැනැත්තා තුල යම්සි විශ්වාසයක්, එහෙම නැත්නම් ආරක්ෂාවක් ඇති කළ දෙනවා. අසරණ භාවයෙන් මුදවලා සසරණයි, තමන්ට පිහිටක් තියෙනවා කියලා යම්සි විශ්වාසයක් ඇති කළ දෙනවා. එතකොට පින්වත්නි, අපි මේ සීලය ගැන කතා කරන නිසා අපි මේකේ ටිකක් එහාට එහාට යනකොට හම්බ වෙනවා එකන්දමකින් සීලය මොකටද කියන අර්ථය පැහැදිලි වෙන අවස්ථා. සංයුක්තනිකායේ දේවතා සංයුක්තයේදී සඳහන් වෙන ගාථාවක් ඇත්තරම විසුද්ධි මාර්ගයේ පළවෙනි, එහෙම නැත්නම් විසුද්ධි මාර්ගයේ තේමාව බවටත් පත් වෙලා තියෙනවා. එතෙන්දී එක්තරා දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ඒ දේවතාවා කරපු එක්තරාන්දමක නිරීක්ෂණයක් බුදුරජාණන් වහන්සේට කියනවා. භාග්‍යතුන් වහන්සේ මේ දෙවියන් මිනිස්යෙන් සහිත මේ ලෝකය බොහොම අවුල් සහගතයි. ඇතුළිනුත් බොහොම අවුල්, පිටතනුත් බොහොම අවුල්. අවුලෙන් අවුලටපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ අවුල් සහගත වෙච්ච මේ දිවි මිනිස් ප්‍රජාව කොහොමද මේ අවුල ලිහාගන්නේ? කවුද මේ අවුල ලිහන්නේ කියලා එක්තරා අන්දමකින් මේ අපි වෙනුවෙන් අහපු ප්‍රශ්නයක් වගේ. මොකද දැන් අපිටත් විවිධාකාර ප්‍රශ්න තියෙනවා. ගෙදර ප්‍රශ්න තියෙනවා, ආරණ්‍යෙත් ප්‍රශ්න තියෙනවා, තමන්ගෙත් ප්‍රශ්න තියෙනවා, වැඩ කරන තැන්වලත් ප්‍රශ්න තියෙනවා, ඉන්න ආරණ්‍ය සේනාසනවල ප්‍රශ්නත් තියෙනවා. ඉතින් මේ අන්දමින් හැම තැනම ප්‍රශ්න. ඉතින් මේ දේවතාවා අපි වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ තියෙන අවුල් කොහොමද ලිහාගන්නේ? අන්න ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර මේ පිංතුන් අහලා තියෙන ප්‍රකට ගාතාවක්. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජඨයේ ජඨං. දැන් මේ අවුල ලිහෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ බොහොම සැකෙවින් මේ ගාතාව තුළ දේශනා කරනවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. ඉතින් මුලින්ම කියන්නේ ඒ ප්‍රඥාවන්ත මනුස්සයා සීලයක පිහිටලා, සීලේ පතිට්ඨාය චිත්තං පඤ්ඤංච භාවයං, මේ සමාධි භාවනාවක් ප්‍රඥා භාවනාවක් වඩනවා. ආතාපි නිපකෝ භික්ඛු, එයා කෙලෙස් තවන වීරයෙන් යුක්ත වෙනවා, ප්‍රඥාවන්ත වෙනවා, තැනට සුදුසු නුවණින් යුක්ත වෙනවා. සෝ ඉමං විජඨයේ ජඨං, අන්න ඒ බඳු තැනැත්තා මේ සියලු අවුල් ලිහා ගන්නවා. එතකොට මේ සියලු අවුල් ලිහා ගන්න ක්‍රමවේදයේ පදනම විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ සීලේ පතිට්ඨාය, සීලය මත පිහිටලා කියන කාරණාව. එක්තරා අන්දමකින් අපිට මේ සාමාන්‍ය උදාහරණයකින් මේ සීලය පිහිටනවා කියන කාරණේ විස්තර කරගන්න පුළුවන්. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි දන්නවා බොහොම උස ගොඩනැගිල්ලක් හදනකොට ඒ තියා අපේ සාමාන්‍ය මේ නිවසක් වුණත් ඉදි කරනකොට මේ නිවස ආවට ගියාට එකපාරටම බිත්ති බඳින්න යන්නේ නැහැ. පොළව මට්ටම් කරන්න යන්නේ නැහැ. මේ වෙනුවට බොහොම සවිශක්තිමත් අන්දමට පොළව කැනලා හොඳට මේ පොළවේ සවිශක්තිමත් අත්තිවාරමක් දාගන්නවා. මේ අත්තිවාරම මත තමයි අර විශාල ගොඩනැගිල්ල ඉදි කරන්නේ. අත්තිවාරම බැරි වෙලාවත් ශක්තිමත් නැත්තම් මේ ගොඩනැගිල්ල ඉර ගිහිල්ලා දෙදරලා අන්තිමට ගොඩනැගිල්ල කඩා වැටෙන්නත් පුළුවන්. හැබැයි යම් අන්දමකින් අත්තිවාරම හොඳට ශක්තිමත් නම් අන්න එතකොට අපි මේ ඉදි කරන ගොඩනැගිල්ලත් බොහොම විශ්වාසයෙන් සවිශක්තිමත් කාලයක් මුළුල්ලේ පවතිනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවල තියෙනවා අත්තිවාරම විතරක් දාපු ගෙවලුත් තියෙනවා. මොකද Tamanට මුදල් හදල් ආදී හිඟ වෙලා මේ බිත්ති ටික හදාගන්න මුළු නිවස ඉදි කරගන්න බැරි වෙලා අත්තිවාරම් විතරක් දාපු තැනුත් තියෙනවා. එතකොට පින්වත් මේ අත්තිවාරම වගේ තමයි අපේ මේ සීලයත්. එතකොට අපි යම් අන්දමකින් මේ සීලය මනාව අපි තුල වඩා ගත්තා නම් සීලය අපි තුල සීලය තුල අපි හික්මුණා නම් අන්නේ සීලය පදනම කරගෙන අපිට ඉදිරි කටයුතු කරගෙන යන්න පුළුවන්. අපි හැබැයි මේ සීලයෙන්ම සියල්ල සම්පූර්ණ වෙන්නේ කියලා එතර නතර වුණොත් ඒක හරියට අර යම් අගහිඟකම් නිසා බිත්ති ගොඩ නොගා මේ නොනංවපු වහලේ ඉදි නොකරපු මුළු නිවස ඉදි නොකරපු අත්තිවාරම විතරක් ඉදි කරපු ගයක් වගේ අපිත් සීලය තුල නතරවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා එක අතකින් බලන්න වටිනවා මේ සීලය මොකටද? එතකොට සීලය සලකිය යුත්තේ මොන පදනමක් මතද කියන එක විමසලා බලන්න වටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පළවෙනිම එහෙම නැත්නම් ඍජු පිළිතුර වෙලා තියෙන්නේ මෙතෙන්දී. එතකොට සීලය මත පිහිටලා තමයි මේ සමත භාවනාවක් විදර්ශනා භාවනාවක් වඩන්නේ. එතකොට ඒ නිසා අපිට මෙතෙන්දිත් ආවට ගියාට මේ වැඩේ කරන්න අමාරුයි. අපි විවිධාකාර අන්දමින් අපිට උමනා උමනා විදිහට කටයුතු කරමින් මේ සමත විදර්ශනා භාවනාවක් කරනවා කියන එක අභව්‍ය දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ සීලයක් මත පිහිටලා කය වචනේ හික්මවගෙන මේ සමත විදර්ශනා භාවනාවන් වැඩිම අනුමත කරනවා. එතකොට පින්වත්නි අපි දන්න කියන දේවල් ගැන මදක් අවධානය යොමු කළොත් ඉතින් ගිහි පින්වතුන් වශයෙන් මේ පින්තුන් නিত্য පංචශීලය රකින්නවා. එතකොට සතුන් මැරීමෙන් වළකින්නවා, සොරකම් කිරීමෙන් වළකින්නවා, ඊළඟට කාම මිත්‍යාචාරයෙන් වළකින්නවා, බොරු කීමෙන් වළකින්නවා, මත්පැන් පානයෙන් වළකින්නවා. එතකොට පංචසිල් වශයෙන් අපි මේ නিত্য ශීලයක් ආරක්ෂා කරනවා. ඊළඟට අපි අටසිල් ගන්නවා පොහොයට. දැන් අදත් අපි මේ අටසිල් සමාදන් වෙලා ඉන්නවා මේ ගිහි පින්වතුන්. එතකොට අපි මේ පංචසිල් වලට පන්සිල් ඉක්මවා ගිය යම් අදිශීලයක දැන් අද සමාදන් වෙලා ඉන්නවා. අපි අබ්‍රහ්මචර්ය වෙනුවට බ්‍රහ්මචර්ය රකින්නවා. ඊළඟට දවසේ ඕන වෙලාවක කෑම කනව වෙනුවට අපි ඊ සඳහා අනුමත වෙච්ච විකාලයේ ආහාර අනුභවයෙන් වැළකීලා කාලයේ විතරක් ආහාර අනුභවය කරනවා. ඊළඟට අනවශ්‍ය විදිහට සුඛෝපභෝගී ආසන වල සැතපෙන්නේ ඉඳගන්නේ නැතුව අපි සාමාන්‍ය ආසනයක් ඇඳක් ඇතිරිල්ලක් පාවිච්චි කරනවා. ඉතින් මේ අන්දමින් එක්තරා අන්දමකින් අපි අපිව යම් පමණක හික්මවීමකට ඇති කර ගන්නවා. හික්මවීමක් අපි තුළ ඇති කර ගන්නවා. සාමාන්‍යයෙන් ගිහි පින්වතුන් වශයෙන් ඉතින් අපි මේ කය සරසවන්න විවිධාකාර දේවල් කරනවා. ඉතින් ඒ කාලේ නම් මල් සුවඳ තමයි තිබිලා තියෙන්නේ. නමුත් ඉතින් වර්තමාන කාලේ ඉතින් විවිධාකාර නාන ප්‍රකාර දේවල් වලින් අපි මේ කය සරසනවා. කයේ තියෙන දුගඳ වහගන්න අපි උත්සාහවත් වෙනවා. ඒ වගේම කලය අලංකාරවත් කරගන්න විවිධාකාර හැඩහුරුකම් එකතු කරගන්නවා. නමුත් අපි මේකිනුත් වැලකිලා අපේ මේ තියෙන සාමාන්‍ය මනුස්ස ස්වභාවයම මේ කාලය තුලදී අපි පවත්ව ගන්නවා. මේ කය සරසන එකත් අපි මදකට නවත්තලා. ඒ වගේමයි එක්තරා අන්දමකින් අපි අපේ හිතර දැනෙන ඒකාකාරීත්වයෙන් මිදෙන්න එකෝ අපි රූප වාහිනී නරඹනවා, එහෙම නැත්නම් ගුවන් විදුලියට සවන් දෙනවා, නැත්නම් විවිධාකාර ප්‍රවෘත්ති මාත්‍ර කියවනවා, හැම යම්සි අපේ යාළු මිත්‍රාදීන්ට දුරකථන ඇමතුම් දෙනවා. ඉතින් විවිධාකාර අන්දමින් අපි මේ ඇහැ කන මේ සියල්ල අපි පිනවන්න උත්සාහවත් වෙනවා. නමුත් දැන් අපි ඒකිනුත් වැලකිලා සෑහෙන සංවර වෙලා ඉන්නවා. එතකොට මේ විවිධ පැති ඔස්සේ අපි මේ භාවනාව කරන්න දැන් සකස් වෙලා තියෙනවා. අපි ප්‍රධාන සීල්පදවල පොඩ්ඩක් නැවතත් විමසලා බැලුවොත් දැන් මෙතනදී වුණත් අපි මේ සතුන් මෙරීමෙන් වැළකිලා අඳුම තරමින් මදුරුවෙක් පවා මරණකින් වැළකිලා ජීවත් වුණොත් අපි තුල පින්වත්නි එක්තරා අන්දමක සතුටක් උපදින්න පටන් ගන්නවා. මොකද දැන් අපි සාමාන්‍යයෙන් ඒ තරම් ওই වගේ දේවල් සැලකිල්ලකට ගන්නෙ නැහැ. මොකද මදුරුවෙක් මකුණෙක් මරුවා කියන එක සාමාන්‍යයෙන් අපි ඒ තරම් සැලකන්නේ නැහැ. නමුත් අර මේ මුල් පාඨයේ කියවෙච්ච ආකාරයට අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවිනෝ. දැන් මේ අපි සමාදන් වෙච්ච සීලයේ තියෙන මේ බොහොම සුළු කොටස් පවා අපි ගෞරවයෙන් ආරක්ෂා කරන්න පෙළඹෙනවා. ඒ සඳහා අපි සැදී පැහැදී කටයුතු කරනවා. එතකොට අපි මේ සමාදන් වෙච්ච සීලයට ගෞරව කරමින් අපි මේ කාලය තුල පුළුවන් තරම් උත්සාහවත් වෙමු. එතකොට මේ මැසෙක් මදුරෙක්වත් මරන්නේ නැතුව අපි මේ සමාදන් වෙච්ච සීලය බොහොම අවංකව ආරක්ෂා කරන්න. ඒ වගේමයි අපි අනුන්ට කරදරයක් වෙන ආකාරයට හැසිරෙන්නේ නැතුව බොහොම නිෂ්කලංකව තමන්ගේ පාඩුවේ තමන් කරන භාවනාවේ යෙදෙන්න අපි උත්සාහවත් වෙමු. ඒ වගේම අපි සාමාන්‍යයෙන් අබ්‍රහ්මචාරීව ජීවත් වෙන එකකින් වැළකීලා බ්‍රහ්මචාරීව එකලාව හුදකලාව ජීවත් වෙන පරිසරයකට මේ දවස් ගාන තුල හැඩගැහෙන්න උත්සාහවත් වෙමු. ඒ වගේම බොරුවෙන් කේලමෙන් පරුස වචනෙන් හිස් වචනෙන් වැළකීලා අපි අත්‍යවශ්‍ය වචනයක් විතරක් කතා කරන මට්ටමට හික්මෙන්න උත්සාහවත් වෙමු. මොකද බින්වත් මේ භාවනාව කරන්න අපේ කට ඇත්තරම හික්මව ගන්න සිද්ධ වෙනවා. අපි නිරන්තරයෙන්ම කතා බහුලව නම් ජීවත් වෙන්නේ මේ කතාව නිසාම අපි අර එකඟ කරගත්ත හිතේ ශක්තිය දිය වෙලා යනවා, වැය වෙලා යනවා. නිසා භාවනාවට අත්‍යවශ්‍යයි බොහොම නිෂ්කලංක මනසක්. භාවනාවට අත්‍යවශ්‍යයි කතා අඩු බවක්, නිශ්ශබ්ද බවක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අවවාද කරනවා මේ භික්ෂූන් වහන්සේලා රැස්ුණාම අනවශ්‍ය කතා වලට යන්නේ නැතුව එක්කෝ ධර්මීය කතාවක්, ධර්මය හා සම්බන්ධ කතාවක් කරන්න, එහෙම නැත්නම් ආර්ය තුෂ්ණීම් භාවයෙන් පසු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරනවා. ඒ නිසා මේ පින්වතුනුත් දැන් මේ කාල පරතරය තුල කිසිසේත්ම අනවශ්‍ය කතා වලට පෙළඹෙන්නේ නැතුව පුළුවන් තරම් ආර්ය තුෂ්ණීම් භාවයෙන් ඉන්න උත්සාහවත් වෙන්න. දැන් අවශ්‍ය කරන සියලු යම් යම් උපදෙස් ආදී ලැබිලා තියෙනවා. ඉතින් Tamanට කරගෙන යන්න යම් කටයුත්තක් දැන් පැවරිලා තියෙනවා. එතකොට මේ පැවරිච්ච කාර්යය බොහොම නිශ්ශබ්දව, නිහඬව, අනිත් අයට කිසිම කරදරයක් නොවන ආකාරයට කරන්න උත්සාහවත් වෙමු. ඊළඟට මේ කිසිසේත්ම අනිත් අයට කරදර වෙන අන්දමෙන් යම් යම් Tamanට යම් යම් දේවල් මතක් වෙනකොට ඒවා ඔස්සේ යමින් කරදර වෙන්න ඉඩ දෙන්නේ නැතුව සෑහෙන පමණක අපිම හික්මෙන ස්වභාවයකට අපිපත් වෙමු. මේ අන්දමින් පින්වත් කටයුතු කරනකොට මේ සීල්පද පිළිබඳව යම් ගෞරවයකින් සැලකිල්ලකින් කටයුතු කරනකොට අපිටම තේරෙන්න ගන්නවා එදා හිටිය තැනැත්තා නෙමෙයි දැන් ඉන්නේ. ඒ කියන්නේ එදා නම් බොහොම රළු පරුෂ, මේ ශික්ෂාපද ගැන කිසිම තැකීමක් නැති තැනැත්තෙක් තමයි ඉඳලා තියෙන්නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේට පින් සිද්ධ වෙන්න, උන්වහන්සේ කෙරෙහි ගෞරවයෙන් උන්වහන්සේගේ පුරුෂ ධම්මසාරති ගුණය අදටත් මතු කරගනිමින් අපි අද අවංකව උන්වහන්සේ මේ කියන විදිහට හික්මෙන්න උත්සාහත් වෙනවා. මේක මේ අනිත් අයට පේන්න කරන දෙයක් නෙමෙයි. අපිම මේ සීලයේ තියෙන ආනිසංස තේරුම් අරගෙන අපිම හික්මෙන්න උත්සාහත් වෙනවා. එතකොට පින්වත්නි මේ අපි අතීතයේ ගත කරපු ජීවිතයත් දැන් මේ ගත කරන ජීවිතයත් අතර ලොකු වෙනසක් අපේ හිතට දැනෙන්න ගන්නවා. දැන් මේ කයයි වචනයයි තමයි හික්මවන්නේ. හැබැයි මේ කයේ වචනේ ඇතිවෙන හික්මීම, ඒ සිසිල් වීම අපේ හිතට දැනෙනවා. මේ දැනීම හරහා එක්තරා අන්දමක සුවයක්, සුඛයක් ඇති වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ සුවය අනවජ්ජ සුඛ කියලා නම් කරනවා. ඒ කියන්නේ දැන් Tamanට තේරෙනවා අර ඉස්සර තිබිච්ච වැරදි දැන් නැහැ. ඉස්සර දැන් සත්තු ගැන කිසි හැඟීමක් තිබුණ නැහැ. නමුත් දැන් පුංචි සතෙක් ගැන පවා ලොකු හැඟීමකින්, කරුණාවකින්, මෛත්‍රියකින් කටයුතු කරනවා. ඊළඟට අනුන්ගේ දේවල් ගැනීම සම්බන්ධයෙන් ඒ තරම්ම තැකීමක් තිබුණ නැහැ. නමුත් දැන් අපි ඒ ගැන තැකනවා, ඒ ගැන තකනවා, ඒ ගැන හික්මෙනවා. අනිත් අය ගැනත්, අනිත් අය ගැනත් ලොකු මෛත්‍රියකින්, ගෞරවයකින් කටයුතු කරනවා. ඒ වගේම කිසිසේත්ම අනවශ්‍ය සම්බන්ධතාවලට යන්නේ නැතුව මේ කාලය තුළ පුළුවන් තරම් හුදකලා ජීවිතයක් ගත කරන්න උත්සාහවත් වෙනවා. අනවශ්‍ය කාම භෝගී කටයුතු වල නොයේදී බොහොම අල්පේච්ඡව මේ සඳහා සැදී පැහැදී කටයුතු කරන්න අපි උත්සාහවත් වෙනවා. ඊළඟට කටට ආපු ඕනම දෙයක් කතා කරපු අපි පුළුවන් තරම් කතා කරන වචනයක් පාසා මොනවද අපි මේ කතා කරන්නේ? අනිත් අයට මේකෙන් හානියක් වෙයිද? අනිත් අයගේ නිහඬ බව කැඩෙයිද කියලා සැලකිලිමත් වෙනවා. ඒ නිසා කිසිසේත්ම බොරුවක් කියවෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේමයි දැන් බොහොම මිතුරුව ඉන්න පිරිසක්, ඉතින් ඕනෝන් බිනවන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේමයි කිසිසේත්ම අපිට දැනෙච්ච හිතැවුලක් නිසා අනිත් අයට පරුෂ වචනෙන් බනින්න උවමනාවක් නැහැ. ඒ වගේමයි විශේෂයෙන්ම මේ ගත කරන කාලය බොහොම ඒකාකාරී වුණත් මේ ඒකාකාරී බව බිඳගෙන අනවශ්‍ය කතාවලට, සම්ප්‍රප්පලාපයන් වලට, හිස් වචන වලට පෙළඹෙන්නේ උවමනාවක් නැහැ. එතකොට පින්වත්නි, මේ විදිහට අපිට මේ වචනය සෑහෙන්න හික්මව ගන්න සිද්ධ වෙනවා. එතකොට මේ වචනය අපි සෑහෙන්න හික්මව ගත්තොත් ඔන්න දින 10 යනකොට Tamanට මේ වචනයේ හික්මීම හරහාම හිතේ ලොකු සංසිඳීමක් ඇති වෙන්න පටන් ගන්නවා. මොකද මේ කතා බහුල වීමම, සල්ලාප බහුල වීමම අපේ හිතට ලොකු වදයක්. නමුත් අපිට ඒක ඒ තරම් තේරෙන්නේ නැහැ. මොකද අපි නිරන්තරයෙන්ම ඒකමයි කරලා තියෙන්නේ. නමුත් දැන් අපි මේ දින 10 උත්සාහවත් වෙනවා මේ කතා බාහුල්යෙන් වැළකීලා ඔවුනෝන් හා එක්ව කරන සාමාන්‍ය සම්ප්‍රප්පලාපලින් වැළකීලා පුළුවන් තරම් හුදෙකලා වෙලා කටයුතු කරන්න අපි උත්සාහත් වෙනවා. එතකොට අපේ වචනය ආරක්ෂා වෙලා. ඊළඟට අපි අතීතයේදී විවිධාකාර හැඩහුරුකම් ගන්න උත්සාහවත් වුණත් වර්තමානයේ බොහොම චාම් වෙලා සුදු ඇඳුමින් සැරසිලා අපි මේ කටයුත්තටම පේ වෙලා කටයුතු කරනවා. මේ විදිහට පින්වත්නි කටයුතු කරනකොට තමන්ටම තේරෙනවා තමන් තුළ යම්සි හික්මීමක්. තමන්ටම තේරෙනවා තමන්ගේ යම්සි පේවීමක්, කැපවීමක්, දහම වෙත නැඹුරු වීමක්, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවෙච්ච බුද්ධ ගෞරවයක්, ධර්ම ගෞරවයක්, සංඝ ගෞරවයක් තමන්ටම තේරෙන්න ගන්නවා. ඒ හරහා තමන්ට ලොකු සතුටක් අන්න දැනෙන්න ගන්නවා. ඒ සතුට තමයි බුදුරජාණන් වහන්සේ නම් කරන්නේ මේ අනවජ්ජ සුඛය කියලා. එතකොට මේ අනවජ්‍ය සුඛය ඇති කරගත්තට පස්සේ අනවජ්‍ය සුඛයෙන් එහාට ගිය තවත් සැපයක් ගැන බුදුරජාණන් වහන්සේ මේ සීලේ කොටසේදීම කතා කරනවා. ඒ කොටස තමයි පින්වත්නි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. දැන් බොහෝ සූත්‍ර අපිට හම්බ වෙනවා, විශේෂයෙන් ওই සාමාන්‍ය ඵල සූත්‍රය වගේ සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ මේ සීලය හරි ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඒකේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේ විස්තර කරන මෙන්න මේ විදිහට. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනක් ගාහි යත්වාදිකරණ මේතං චක්ඛින්ද්‍රයන් අසංගුතං විහෙරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්වේයුං තස්ස සංවරාය පටිපඤ්ජති රක්කති චක්ඛින්ද්‍රයන්. දැන් මම මේ ප්‍රකාශ කළේ ඇස හා සම්බන්ධයෙන්, ඇස සංවර කර ගැනීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පාඨේ. එතකොට මේ ඇස සංවර කර ගැනීම ගැන අපේ අවධානය යොමු කරන්න වටිනවා. මොකද අපිට ඇස සංවර කරගත්තේ නැත්නම් හිත සංවර කරගන්න අමාරු වෙනවා. දැන් මෙතන මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන කාරණය අපේ භාවනා ජීවිතයට අතිශය වැදගත් වෙනවා. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි. දැන් සාමාන්‍යයෙන් අපි ඇහෙන් යම්සි රූපයක් දැක්කහම අපි ඒ රූපය හඳුනගන්නවා. මේ තමයි අසවලා. මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ බිරිඳ, මේ මගේ ස්වාමියා, මේ මගේ දරුවා, මේ ආදී වශයෙන් අපි ඒ ඒ කෙනාව හඳුන ගන්නවා. එහෙම නැත්නම් යම්සි වෙනත් ගහකොළක් දැක්කත් අපි ඒ දැකපු ගහකොළ සම්බන්ධයෙන් සෑහෙන විස්තරයක් අපි දැකපු පමණින් හොඳට විස්තර හොයලා බලලා අපි හඳුන ගන්නවා. නමුත් ඒකට ප්‍රතිවිරුද්ධ පැත්තක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දේශනා කරන්නේ. මේ ඇහෙන් රූපයක් දැකලා න නිමිත්තක් ගාහි. සාමාන්‍යයෙන් මේ නිමිති ලකුණු ගන්නවා වෙනුවට ඒ නිමිති ලකුණු ගන්නේ නැතුව ඉන්නවා. නානු ව්‍යංජනක් ගාහි. එතනිනුත් නතර නොවි බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා ඉන් එහා ගිහිල්ලා තවත් අර සුළු මට්ටමේ තියෙන තවත් විස්තර නොගෙන ඉන්නවා. එතකොට මේක එක්තරාන්දම හික්මීමක්. එතකොට එහෙම කරන්නේ ඇයි කියන එකට හේතුව ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. යත්වාදීකරණ මේතං චක්ඛින්ද්‍රයන් අසංගුතං විහෙරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්වේයුම්. දැන් අපි කල්පනා කරලා බලමු. අපි හිතමු දැන් අපි කාවහරි දැක්කා. දැන් මෙතෙන් දිමුණත් අපි හිතමු අපේ යාළු මිත්‍රයෙක් කොන් දැන් හම්බුණා. දන්නෙම නැහැ. ඔන්න එයාත් ඇවිල්ලා මේ වැඩසටහනට. ඉතින් මේ හම්බෙච්ච එක්කෙනා ගැන ඔන්න දැන් දැකලා එයා ඔන්න සක්මනේ ඉන්නවා දැක්කා. දැන් දැකලා ඉවරලා දැන් අපි මේ අහවලාය මේ අහවලාය කියලා දැන් අපි ඒ තැනත්තාව හඳුනගන්න ගියොත් අන්න අර අවිජ්ජා දෝමනස්සා ඔන්න ඔක්කොම හටගන්න පටන් ගන්නවා. අර පරණ මතකයන් ඔක්කොම අවදි වෙන්න පටන් ගන්නවා. මේ අවදි වෙන්න පටන් ගත්තාම එතනින් නතර වෙන්නේ නැහැ. ඒකයි මේ අන්වාස්වේයුම් කියන්නේ. ඒවා ඔක්කොම නිකන් වැස්සෙන්න පටන් ගන්නවා. ඒ ඔස්සේම හිත දුවගෙන යනවා. දැකපු පමණින් නතර වුණා නම් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. දැකපු පමණින් නිමිති අනුව්‍යංජන නොගෙන නතර වුණා නම් මේ හානිය හිතට වෙන්නේ නැහැ. දැන් මේ ඇහෙන් රූප දැකලා ඒවා හඳුනගන්න යෑම නිසා ඇහෙන් රූප දැකලා ඒකේ සියලු විස්තර තේරුම් ගන්න යෑම නිසා අන්න හිතයි අවුල්ුනේ. හිතයි පිරිහුනේ. ඒ නිසා මේ භවනාවේදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ඇස සංවර කර ගැනීම අපි කරගෙන යන භවනාවට වැදගත් වෙනවා. ඒ නිසා මේ පින්වතුනුත් දැන් මේ ආරණ්‍ය සේනාසනේ විවිධ දේවල් දකීවි. සමහරවිට පැහැදෙන දේවල් දකින්නත් පුළුවන්, අපැහැදෙන දේවල් දකින්නත් පුළුවන්. පැහැදිලි හිත පැහැදෙන දේවල් දැකලා ඇස පිනවන දේවල් දැකලා ඒ ඔස්සේ දිගින් දිගට හිත හිතා හිටියොත් එතනුත් අපි පිරිහෙනවා. එහෙම නැතුව අපි අප්‍රිය කරන දේවල් දැකලා ඒ ඔස්සේ අපි හිත හිතා ගියොත් ඒ ඔස්සේ තව දුරටත් හොයන්න ගියොත් අපි එතනනුත් පිරිහෙනවා. එනිසා පින්වත්නි අපි මේ කරන්නාපු කාර්ය පමනක් කරන්න අපි උත්සාහවත් වෙමු. විවිධාකාර අනිකුත් දහසකුත් දේවල් තියේවි. නානක් ප්‍රකාර රූප දර්ශනය වේවි. නමුත් අපි ඒව ගැන ඕන්ට වඩා තකන්න යන්න අවශ්‍ය නැහැ. මොකද අපි මේ తాවකාලිකව ආපු පිරිසක්. අපි ඇවිල්ලා තියෙන්නේ අපේ වැඩේ කරගන්න. ඒ නිසා ඒ අන්දමින් අපි අපේ මේ ඇහැ හික්මවන්න උත්සාහවත් වෙමු. එතකොට මේ කනත් හික්මවා ගැනීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මේ අන්දමින්ම දේශනා කරනවා. දැන් මේ මම ප්‍රකාශ කළේ ඇස සංවර කර ගැනීම සම්බන්ධයෙන්. ඒ සූත්‍රයේම සාමාන්‍ය ඵල සූත්‍රය ආදී බොහෝ සූත්‍රවල එතකොට මේ අන්දමින්ම කන සංවර කර ගැනීමත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට කනටත් විවිධාකාර සද්ද ඇහෙනවා. සද්ද ඇහුලා අපි ඒකේ අනුව්‍යංජන ගන්න ගියොත්, නිමිති ගන්න ගියොත් අන්න ඒ ඔස්සේ හිත පිරිහෙනවා. දැන් අපි හිතමු අපි භවනා කරමින් ඉන්නකොට ලොකු සද්දයක් ඇහෙනවා. ඉතින් අපි හිතන්න ගියොත් අන්න අසවලයි මේ සද්ද ඇති කරේ. එයාට බැරිද මේ සද්ද ඇති නොවෙන්න දොර වහන්න කියලා ඔන්න අපි හිතන්න ගියොත් අන්න ඒ ඔස්සේ ද්වේෂය ඇති වෙනවා. නමුත් අපිට කන සංවර කරගෙන අපි එතනින් නතර වෙනවා නම් අපි ඒක බැහැර කළා අපි කරන අරමුණට එහෙම නැත්නම් අපේ මූල කර්මස්ථානයට අපි වඩන භවනාවට අපේ හිත ගන්නවා නම් අර අසංවර වීම නිසා ඇති වෙන්න තිබිච්ච දහසකුත් එකක් කෙලස් ටික ඇති නොවී යනවා. ඒ නිසා අපි උත්සාහවත් වෙමු. කොයිතරම් අනවශ්‍ය ප්‍රශ්න ඇති වුණත් ඒ ඔස්සේ දුවගෙන යන්නේ නැතුව නැහුණා වගේ ඉඳලා අපි මේ කරන භවනාවට මුල් තැන දෙන්න අපි උත්සාහවත් වෙමු. ඒ වගේමයි ඉතින් ඔය විවිධාකාර සුවඳවල් හමන්නත් ඉඩ තියෙනවා. ඒ ඔස්සේත් අපි දුවගෙන යන්නේ නැතුව අසංවර වෙන්න නොදී අපි නාසයත් හික්මවා ගන්න උත්සාහවත් වෙමු. ඊළඟට දැන් මේ පින්වතුන්ට ඉතින් මේ දවස් කීපය බොහොම ඉතින් රළු ආහාරයක් ලැබෙන්නත් ඉඩ තියෙනවා. මස් මාංශ වලින් තොරව ඉතින් ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ඔස්සේ හිතලා කෝප වෙන්න පටන් ගත්තොත් අන්න ඒ හරහා අපි අපේ ඉන්ද්‍රිය සංවරය අසංවර වුණා වෙනවා. ඒ නිසා අපි දැනට ලැබෙන දෙයකින් සෑහීමටපත් වෙලා අපේ ආන්දන් ජීවිතේ ගැටගහ ගන්න දෙයක් ලැබුණා නේද කියලා ස්තුතිවන්ත වෙලා අපේ මේ දිව ආරක්ෂා කරගන්න. දිව හරහා එළඹෙන්න තියෙන මේ විවිධාකාර දෝමනස්යන් විවිධාකාර ලෝභ සහගත සිතුවිලි ඇතිවීමෙන් වළක්ව ගන්න අපි උත්සාහවත් වෙමු. ඒ වගේමයි පින්වත්නි තමන්ට නොලැබිච්ච දේවල් සම්බන්ධයෙන් හිතන්න යන්නේ නැතුව මේ ලැබිච්ච දේ සම්බන්ධයෙන් සතුටටපත් වෙලා යන්තම් මේ මගේ කය සතප්වා ගන්න ඉඩක් ලැබුණා නේද කියලා සතුටු වෙලා මේ කයේ ස්පර්ශයට දැන් කයේ ස්පර්ශය හරහා එන්න තියෙන අකුසල් වළක්වා ගන්නත් උත්සාහවත් වෙමු. මේ සියලු දේටමත් වඩා පින්වත්නි අපි විවිධාකාර දේවල් ඔස්සේ හිත හිතා ඉන්න එක සෑහෙන දුරට මේ කාලය තුරන් නවත්තන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇතැම් වෙලාවට මේ පින්වතුන් විවිධාකාර භාවනා ක්‍රම ප්‍රගුණ කළා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අපි මෙතෙන්දී උත්සාහවත් වෙන්නේ මේ සතර සතිපට්ඨානය පමණ වඩන්නයි. විශේෂයෙන්ම ආරම්භක යෝගීන් නම් මේ කායानुපසනාවේ පමණක් නිරත වෙන්නයි උත්සාහවත් වෙන්නේ. ඉතින් අපි පොතේ පතේ දැකපු දේවල් ධර්මදේශනාවලින් අහපු දේවල් අපේ හිතට ඇවිල්ලා වද දෙන්නත් ඉඩ තියෙනවා. මොකද අපිට ලොකු දැනුමක් වර්තමානයේ හිමි වෙලා තියෙනවා. ඉතින් අපි මේ කරගෙන යන භාවනාව පසෙක දාලා අපි අර හිතට ආපු දේවල් ඔස්සේම හිත හිතා ඉන්න ගියොත් කරගෙන යන වැඩේ ගැන සැක හිතමින් අපේම හිතින් තැවෙන්න ගත්තොත් මේ භාවනාවෙන් ලබන්න තියෙන ප්‍රයෝජනේ අපිට ලබා ගන්න නොහැකි වෙලා යනවා. ඒ වගේමයි තමන්ට තමන්ගේ ගෙදර මතක් වුණොත් අම්මා තාත්තා මතක් වුණොත් ස්වාමියා බිරිඳ දැන් මොනා කරනවද ඇද්ද කියලා මතක් වුණොත් දරුවෝ මොනා කරනවා කියලා ඇද්ද මතක් වුණොත් මේ ඔස්සේ දිගින් දිගට හිත හිතා ගියොත් ඔන්න පින්වත්නි හිත අසංවර වුණා වෙනවා. මේ හිත අසංවර වීම අනිත් ඉන්ද්‍රයන් අසංවර වීමට වඩා හරි බරපතලයි. මොකද හිත තමයි දැන් අපි මේ භාවනාවෙන් හික්මවන්න හදන්නේ. ඉතින් ඒකට බොහොම බාධා කරන කටයුත්තක් තමයි මේ ඉබාගාතේ හිත හිත ඉන්න එක. අපි මෙතෙන්ට ඇවිල්ලා ඒ නිසා පුළුවන් තරම් එක්කෝ අපිට දැනෙන දේක කයට දැනෙන දේක අපේ සක්මන් භාවනාවේදී නම් මේ යටිපතුල් වලට දැනෙන දෙයට ඇවිදිනකොට මේ කයේ යට කොටසට දැනෙන දේවල් වලට ඉඳගෙන ඉන්නකොට නම් ආස්වාස ප්‍රස්වාසයට එහෙම නැත්නම් පිම්බීම හැකිලීමට එහෙම නැත්නම් ඉරියව්වට මේ විදිහට අපේ මේ අවධානය පුළුවන් තරම් මේ භාවනාවට අනුකූල වෙන විදිහට භාවනාවට රුකුලක් වෙන විදිහට කටයුතු කරන්න අපි උත්සාහවත් වෙමු. එහෙම නැත්නම් පින්වත්නි අපි හිත හිතා ඉන්න ගියොත් අපි පැත්තකට වෙලා අයිනකට වෙලා හිත හිතා ඉන්න ගියොත් ඒකම ලොකු බාධාවක් වෙනවා මේ භාවනාවට. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් විවිධාකාර සූත්‍රවලදී මේ දිගින් දිගට හිත හිතා යෑමේ තියෙන ආදීනව පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් හිතට සිතුවිල්ලක් පැමිණියත් ඒක මේ සිතුවිල්ලක් කියලා ඒක ඔස්සේ යන්න නොදී ඒකට වටිනකමක් නොදී පුළුවන් තරම් නැවතත් මූල කර්මස්ථානෙට හිත ගන්න උත්සාහවත් වෙන්න. ඒ වගේමයි අනාගතේ කරන්න තියෙන දේවල් මතක් වෙන්න පුළුවන්. සමහරලාට රැකියා ස්ථානවලදී දාලා ආපු වැඩේ මතක් වෙන්න පුළුවන්. අතරමඟ නවත්තලා ආපු දේවල් මතක් වෙන්න පුළුවන්. ඒක ඔස්සේ හිතන්න ගියොත් අපි පිරිහෙනවා පින්වත්. මේ කරන්න ආපු වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඒ අනාගතේ කරන්න තියෙන දේක් මතක් වුණොත් සැලසුම් කරනවා කියලා. එතනම ඒ සිතුවිල්ල අතහරින්න, සිතුවිල්ල වළක්ව ගන්න උත්සාහවත් වෙන්න. ඒ වගේමයි අතීතයේ වෙච්ච දේක් මතක් වුණා නම් ඒ ඔස්සේත් යන්න නොදී මතකයක් කියලා ඒක හිත නතර කරගන්න උත්සාහවත් වෙන්න. දිගින් දිගට ඒ ඔස්සේ යන්න ගියොත් එතකොට හිත කැළඹෙන්න පටන් ගන්නවා. අර අපි එකතු කරගත්ත හිතේ ඒකාග්‍රතාවය, වඩාගත්ත හිතේ ඒකාග්‍රතාවය මේ අලුතෙන් ආපු අනවශ්‍ය සිතුවිලි නිසා වියලිලා යනවා. එනිසා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න මේ සිත සංවර කර ගැනීම මේ කරගෙන යන භාවනාවට අත්‍යවශ්‍ය වෙනවා. මේ සංවර කර ගැනීමම තමයි ඇත්තරම මේ භාවනාවෙන් කරන්නේ. නමුත් අපි අසංවර වුණොත්, අසංවර වෙන්න අපි ඉඩ දුන්නොත් ඒක අපිට ලොකු පරිහානිකර හේතුවක් වෙනවා. මේ අන්දමින් බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය ගැන විස්තර කළා. එතකොට මේ ඉන්ද්‍රිය සංවරයෙන් ලැබෙන ප්‍රයෝජනය, ලැබෙන සතුට හරි ලස්සන වචනයකින් විස්තර කරනවා. අජ්ජත්තං අභ්‍යාසේක සුඛං පටිසංවේදීති කියලා. කියන්නේ මේ ඇතුළත දැන් හරිම මේ නිකෙලස් බව නිසා උපන්න සතුටක් හටගන්නවා. දැන් අපි අර කලින් කතා කළා ප්‍රධාන ශික්ෂා පද කඩන්නේ නැතුව ඒ ශික්ෂා පද වල හික්මෙන්න අපි පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. ඒකේ තියෙන සුළු සුළු දේවල් පවා විමසමින් ඒවා පවා ආරක්ෂා කරන්න උත්සාහවත් වෙනවා. අන්න ඒ හරහා අපිට අපි ගැන ලොකු සතුටක් ඇති වෙනවා. අපි දැන් බොහොම නිවැරදි පුජ්‍යලයක් නේද කියලා. ඇත්තටම පින්වත්නි මේ අන්දමින් තමන් ගැන තමන්ට සතුටක් ඇතිවීම භාවනාවට ලොකු රුකුලක් වෙනවා. මොකද සතුටකින් තොරව භාවනාවක් කරන්න හරිම අමාරුයි. තමන්ට අතීතයේ වෙච්ච දේවල් ගැන, තමන්ගේ අතින් වෙච්ච දේවල් ගැන හිත දෙස් දෙනවා නම්, හිත චෝදනා කරනවා නම් මේ භාවනාවට ඒක බොහොම බාධාවක් වෙනවා. ඒකයි අපි මේ සීලයක් සමාදන් වෙලා දැන් අලුතෙන් හිතන්න පටන් ගන්නෙ. අපේ ජීවිත අලුත් කරගත්තේ. මොකද දැන් අතීතේ දැන් අමතකයි. අතීතේ දැන් වැඩක් නැහැ. දැන් අපි වර්තමානයේ හික්මිලා තියෙන්නේ. කය වචනේ සංවර කරගෙන තියෙන්නේ. අතීතේ අපේ අතින් නානක් ප්‍රකාර වැරදි සිද්ධ වෙන්න පුළුවන්. නමුත් දැන් අපි හික්මිලා තියෙනවා. දැන් අපි බුද්ධ ගෞරවයෙන් අවංකව මේ සීලය ආරක්ෂා කරනවා. අන්න ඒ බඳු සීලයක් ආරක්ෂා කරනකොට තමයි අර අනවජ්‍ය සුඛේ මතුවෙන්නේ. තමන් තුල කලින්ට වඩා හික්මීමක්, තමන් දැන් නිවැරදි කෙනෙක් නේද, හොඳ කෙනෙක් නේද, සත්පුරුෂයෙක් නේද කියලා අන්න සතුටක් ඇති වෙනවා. එතකොට පින්වත්නි මේ සතුට භාවනාවට ලොකු පෝෂණයක් ලබලා දෙනවා. ඒ වගේමයි ඉන්ද්‍රිය සංවරයේ කොටසදී බුදුරජාණන් වහන්සේ කියන ඒ අභ්‍යාසේක සුඛය කියන්නේ දැන් ඇහෙන් රූප බලලා විවිධාකාර ලෝභ සිතුවිලි ඇති වෙන්න ඉඩ තිබුණා. ඇතැම් වෙලාවට විවිධාකාර ද්වේෂ සිතුවිලි ඇති වෙන්න ඉඩ තිබුණා. නමුත් අපි ඇහැ සංවර කරගත්තානම් අර ලෝභ සිතුවිලි ඇති වෙන්නෙත් නැහැ, ද්වේෂ සිතුවිලි ඇති වෙන්නෙත් නැහැ. ඒ වගේම ඊර්ෂ්‍යාව, මාන්නය ආදී විවිධාකාර නාන ප්‍රකාර කෙලෙස් මේ ඉන්ද්‍රිය සංවරය හරහා ඇතිවීම සෑහෙන දුරට වළක්වනවා. එතකොට පින්වත්නි අපේ හිතට වෙන්නේ මොකද්ද? හිතට වෙන්නේ පුළුවන් තරම් කෙලෙසුන්ගෙන් අඩු වෙච්ච පරිසරයක් ගොඩනගලා දෙනවා. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අජ්ජත්තං අභ්‍යාසේක සුඛං කියලා. කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සිතක්. සාමාන්‍යයෙන් අපිට තියෙන එක්ක ලෝභයක් ඔස්සේ දුවගෙන යනවා, එහෙම නැත්නම් දේශයක් ඔස්සේ දුවගෙන යනවා, එක්ක එහෙම නැත්නම් ඊර්ෂ්‍යාවක් ඔස්සේ දුවගෙන යනවා, මසුරුකමක් ඔස්සේ දුවගෙන යනවා, අනුන්ගේ නුගුණයක් ඔස්සේ දුවගෙන යනවා. මේ විදිහට කෙලෙස් බරිත හිතක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් අපි යම් පමණකින් ඉන්ද්‍රිය සංවරයක පිහිටුවා නම් මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ඉන්ද්‍රිය හය සංවර කරගන්න අපි උත්සාහවත් වුණා නම් අන්න ඒ හරහා පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මේ ඇතුළත සංසිඳිච්ච බවක්, ඇතුළත සිසිල් වෙච්ච බවක්, කෙලෙසුන්ගෙන් ඈත් වෙච්ච බවක් ඔන්න හටගන්න පටන් ගන්නවා. දැන් මේ සීලය හරහා ලැබිලා තියෙන ඵලයක් තමයි මේ පෙන්නලා දෙන්නේ. එතකොට මේ සීලය හරහාම දැන් ඔන්න අපිට ඵල දෙකක්ම ලැබිලා. පළවෙනි ඵලය තමයි අර බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන තමන් සත්පුරුෂයෙක්, හොඳ කෙනෙක්, හික්මිච්ච කෙනෙක් කියලා තමන් ගැන ඇතිවෙච්ච සතුට. ඊළඟට මේ ඉන්ද්‍රියන් දමනය හරහා, ඉන්ද්‍රියන් ආරක්ෂා කර ගැනීම හරහා කෙලෙසුන් ඇතුළට වැද්ද නොගැනීම නිසා, කෙලෙසුන් හට නොගැනීම නිසා කෙලෙසුන්ගෙන් අඩු ස්වභාවයක්, කෙලෙසුන්ගෙන් තෙත් නොවු ස්වභාවයක් ඔන්න හිතේ හට ගන්නවා. ඉතින් මේ දෙක ඇත්ත වශයෙන්ම පින්වත්ටි හටගත්තා නම් ඇත්තටම ඒ හේතුවම කරගෙන යන සමත විපස්සනා භාවනාවන්ට ලොකු අත්වලක් වෙනවා, ලොකු රුකුලක් වෙනවා. එතකොට මේ අන්දමින් අපි හික්මුණා නම්, කය වචනේ හික්මව ගත්තා නම් මේ හික්මව ගත්ත කය වචනය එමෙ නැත්තම් මේ රැක රකින්න සීලය තව දුරටත් මොකටද කියලා, එමෙ නැත්තම් මේ රකින්න සීලයේ අර්ථය මොකක්ද කියලා ඍජුවම ප්‍රශ්න කරපු තැනක් මට හම්බුණා මේ සතිපට්ඨාන සංයුත්තේදී. සංයුත්ත නිකායේ මහාවග්ගයේන සතිපට්ඨාන සංයුත්තේදී බද්ද කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. හරියට නිකන් අපි වෙනුවෙන් අහපු ප්‍රශ්නයක් වගේ උන්වහන්සේ අහනවා මේ විදිහට. ඉමානි කුසලානි සීලානි කිමත්ත්‍යානි වුත්තානි භගවතා. මේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා මේ බද්ද කියන ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්ස මේ භාග්‍යතුන් වහන්සේ මේ කුසල් සීලය, මේ නිවැරදි සීලය කුමන අර්ථයක් උදෙසාද දේශනා කළා තියෙන්නේ? දැන් අපිට සීලය ගැන විවිධාකාර ප්‍රතිඵල ආනිසංස ඇහිලා තියෙන්න පුළුවන්. නමුත් මෙතන මේ බද්ද කියන ස්වාමීන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් අහන මේ ඍජු ප්‍රශ්නයේදී ආනන්ද හාමුදුරුවෝ දෙන පිළිතුර හරිම වටිනවා. උන්වහන්සේ දෙන පිළිතුර සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට පින්වත්නි. ඉමානි කුසලානි සීලානි යාවදේව චතුන්නං සතිපට්ඨානානං භාවනාය වුත්තානි භගවතා. ඇවැත්නි මේ ඇවැත්නි බද්දේනි, මේ කුසල් සීලය, මේ නිවැරදි සීලය භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ සතර සතිපට්ඨානය වඩා ගැනීම සඳහායි. එතකොට පින්වත්නි අපිට දැන් තේරෙනවා මේ සතර සතිපට්ඨානය වඩා ගන්න නම් එතකොට මේ කුසල් සීලය අවශ්‍ය වෙනවා. ඒ වගේම සතර සතිපට්ඨානය දිනු කර ගන්න නම් සීලය අත්‍යවාරමක් වගේ සීලය මත පිහිටලා මේ කටයුත්ත කරන්න වෙනවා. ඒ වගේම ආනන්ද සාමීන් වහන්සේගේ පිළිතුරෙන් තවත් පැහැදිලි වෙනවා. එතකොට මේ සීලය රැකීමෙන් පමණක් සෑහීමටපත් නොවි බුදුරජාණන් වහන්සේ මේ සීලය දේශනා කළා තියෙන්නේ, සීලය අනුදැනවදාරලා තියෙන්නේ අපිට ඒ මත පිහිටලා මේ සතර සතිපට්ඨානයන් ප්‍රගුණ කර ගැනීම සඳහායි, සතර සතිපට්ඨානයන් වඩා ගැනීම සඳහායි කියන එකත් මේ කාරණාවෙන් පැහැදිලි වෙනවා. එහෙමනම් පින්වත්නි, මේ කාලපරාසය තුලදී අපි මේ සීලය භාවිතා කරමු අපේ මේ හිත හික්මවා ගන්න වැඩේට. මේ කායානුපස්සනාවේ යෙදෙන්න අපි මේ සීලය එතකොට යොදා ගන්නවා. සීලය උපකාරී කර ගන්නවා. වේදනානුපස්සනාවේ යෙදෙන්න මේ සීලය යොදා ගන්නවා. උපකාරී කර ගන්නවා. චිත්තානුපස්සනාවේ යෙදෙන්න මේ සීලය උපකාරී කර ගන්නවා. ධම්මානුපස්සනාවේ යෙදෙන්න මේ සීලය උපකාරී කර ගන්නවා. මොකද භාග්‍යතුන් වහන්සේ මේ නිවැරදි සීලය දේශනා කළා තියෙන්නේ මේ සතර සතිපට්ඨානයන් වඩා ගැනීමේ උපකාරයක් සඳහායි. උපකාරය සඳහායි. රුකුලක් සඳහායි. ඒ නිසා පින්වත්නි, අපිට පුළුවන් නම් මේ විදිහට අපේ මේ කයත් වචනයත් හික්මවාගෙන ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන තමන් තුල අනවජ්‍ය සුඛය ඇති කරගෙන, ඒ කියන්නේ තමන් දැන් නිවැරදි කෙනෙක්, සත්පුරුෂයෙක්, තමන්ට තමන් ගැන සතුටු වෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන් පසුබිමක් සකස් වෙනවා නම්, ඒත් එක්කම ඉන්ද්‍රිය සංවරය හරහා එන්න තිබිච්ච කෙලෙස් වැළකී යනවා නම්, අන්න අපිට එක්තරා අන්දමකින් කෙලසුන්ගෙන් තොර පසුබිමක් සකස් වෙනවා. හැබැයි පින්වත්නි, මේ කෙලසුන්ගෙන් තොර පසුබිම හරිම ඒකාකාරී. දැන් අපිට සාමාන්‍යයෙන් ගෙදරදී අපිට ඒකාකාරීත්වයක් දැනෙච්ච ගමන් අපි ඒකාකාරීත්වයෙන් අත මෙදෙන්න උත්සාහත් වෙනවා. අපි එක්කෝ ප්‍රවෘත්ති පත්‍රයක් කියවනවා, රූපවාහිනිය නරඹනවා, ගුවන් විදුලිය සවන් දෙනවා, දුරකථන ඇමතුම් දෙනවා, නැත්නම් ඉතින් විවිධාකාර දේවල් ඉතින් තියෙනවා. නමුත් දැන් මේ පවතින ඒකාකාරීත්වය, ලැබිලා තියෙන ඒකාකාරීත්වය මේ සීලය නිසා ලැබිච්ච ප්‍රතිඵලයක්ය, ඉන්ද්‍රිය සංවරය නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක්ය, භාවනාව නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක්ය කියලා අපි තේරුම් ගත්තේ නැත්නම් ඔන්න පින්වත්නි අපි වැරදි පැත්තකට යමු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම තේරුම් ගන්න, මේ කාලපරාසය තුලදී ඒකාකාරීත්වයක් දැනුණා නම් ඒ ඒකාකාරීත්වය රැකගන්න. ඒ ඒකාකාරීත්වය බිඳෙන කිසි දෙයකට යොමු වෙන්න එපා. ඒ කියන්නේ ඒකාකාරීත්වයක් හරිම කම්මැලි ස්වභාවයක්, අරමුණු බහුලත්වයෙන් තොර බවක්, හිත නිකන් නින්දට යන ස්වභාවයක් දැනුණා නම් ඒක කඩන්න කියලා අනිත් අය එක කතා කරන්නවත්, නිවෙස් වලට දුරකථන ඇමතුම් දෙන්න කියලාවත්, ප්‍රවෘත්ති පත්‍ර බලන්න කියලාවත් ඔවුනෝන් හා කතා කරන්න කියලාවත් පෙළඹෙන්න එපා. මොකද මේ ලැබිලා තියෙන ඒකාකාරීත්වය භාවනාවේ දියුණුවක් වශයෙන් තේරුම් ගන්න. තමන් රකින්න සීලයේ ප්‍රතිඵලයක් වශයෙන් තේරුම් ගන්න. තමන් කොයිතරම් දුරකට ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගෙනද ඒ ඉන්ද්‍රිය සංවරයේ ප්‍රතිඵලයක්ද මේ ඒකාකාරීත්වය කියලා තේරුම් ගන්න. නිසා ලැබෙන අත්දකින ඒකාකාරීත්වය තමන්ගේ හැකියාවක් මත පදනම් වෙච්ච ත්‍යාගයක් වශයෙන් තේරුම් ගන්න. ඒ නිසා ඒකට සාදර වෙන්න. මේ ඒකාකාරීත්වය ඇත්ත වශයෙන්ම කෙලෙසුන්ගෙන් අඩු බවට සාධකයක්, කෙලෙසුන්ගෙන් අඩු බවට නිමිත්තක් වශයෙන් තේරුම් ගන්න. ඒ නිසා පින්වත්නි, අද මේ ධර්මදේශනාවේදී මම විශේෂයෙන්ම මතක් කරන්න උවමනා වුණේ අපි දැන් මේ කරන භවනාවට සීලය ප්‍රධාන අංගයක් වශයෙන් එකතු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේත් සීල අනුග්‍රහිතය වශයෙන් මතක් කරලා දෙනවා. ඒ වගේම අර දේවතාවට දුන්න උත්තරේදිත් සීලය මත පිහිටලා සමත විදර්ශනා භාවනාවන් වැඩි යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒ වගේම සීලය මනමින් ආරක්ෂා කරනකොට අපිට අපි ගැනම සතුටක් ඇති වෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය සංවරයේ මනමින් පිහිටනකොට හිතත් සංවර වෙලා, හිතත් සංසිඳිලා, හිතත් කෙලෙසුන්ගෙන් මිදිලා කෙලෙස් අඩු ස්වභාවයකටත්පත් වෙනවා. ඒ වගේම මේ සීලය සතර සතිපට්ඨානයෙන් වැඩීම සඳහා බුදුරජාන් වහන්සේ දේශනා කරපු බවත් අපිට මතක් වෙනවා. ඒ නිසා මේ කරුණු අපේ හිතේ හොඳින් ධාරණය කරගෙන මේ ඉදිරි කාල පරතරය පුළුවන් තරම් සිල්වත්ව, නිහතමානීව මේ කරගෙන යන භාවනාව කාටවත් කරදරයක් නොවන අන්දමින් තමන්ට බොහොම ආරක්ෂාව පිණිස මේ රකින්න සීලය යොදා ගන්න අපි උත්සාහවත් වෙමු. ඒකයි බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙන්නේ මේ සීලය නාථ කරන ධර්මයක්. මේ සීලය තුලින් අපිට අපි ගැන ලොකු විශ්වාසයක් ඇති කරලා දෙනවා. අපි තුල ශක්තියක් ගොඩනගලා දෙනවා. අපි අසරණ වෙලා නැහැ කියලා හැඟීමක් ඇති කරලා දෙනවා. එහෙමනම් පින්වත්නි, අද මේ ධර්ම දේශනාවෙන් අපි තුල යම්කිසි සැකයක් තිබුණා නම්, අපේ සීලය ගැන යම්කිසි සැකයක් තිබුණා නම්, අපේ අතින් වෙච්ච වැරදි ගැන යම්කිසි සැකයක් තිබුණා නම්, ඊළඟට අපි ගත කළ යුත්තේ මේ සීලය රැකී යුත්තේ මොන ආකාරයෙන්ද කියලා යම් සැකයක් තිබුණා නම්, මේ සීලේ පරමාර්ථය මොකද්ද කියලා සැකයක් තිබුණා නම්, ඒ සියලු සැක දුරු කරගෙන මේ සීලය ඊටාම උතුම් කටයුත්තක් සඳහායි කියලා තේරුම් අරගෙන මේ සීලය හරහා සතුටක්, ශක්තියක් ඇති කරගෙන, ධෛර්යයක් ඇති කරගෙන, ආරක්ෂාවක් ඇති කරගෙන මේ ඉදිරි දින කීපය සීලයෙන් ශක්තිමත් වෙලා මේ ඉදිරි කටයුතු මැනවින් කරගන්න මේ සියලු දෙනාටම මේ ධර්මදේශනාව ඒකාන්තෙන් හේතු වේවා, උපනිශ්‍රේ වේවා, ධෛර්යයක් වේවා කියලා ධර්මදේශනාව සමාප්ත කරමින් මම ප්‍රාර්ථනා කරනවා.